Garu Harsha, isi lang ito.
Garu, mula sa naruda mantumani, ape Bimal Ratnayaka Garu mantuma kiwa, Andra Kumar Disanayaka Janadhipati apekshaka tuma aruna kota, vena kauruwat kiyanne neha kiyala, oun janadhipatiwaraya bawata patthunothin, paule kattiyata ඇමතිලාගේ ඒ ආයතනවල රැකියා ලබා දෙන්නේ නැහැ කියලා. මම එතුමාට කියන්න කැමති සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා මෙය ඉතාමත්ම ඍජුවම අවස්ථා කිහිපයකම කියලා තියෙන බව. ඉතින් ඒ නිසා මම මේ නිවැරදි කිරීම කරන අතරවාරයේදී මම කියන්න කැමති එවැනි අවස්ථා ලබා දිය යුත්තේ දක්ෂයන්ට හැකියාව තියෙන පුද්ගලයන්ට. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා ජයග්‍රහණය කරාට පස්සේ අපිට ඒ හැකියාව තියෙන වෘත්තීය වේදී වැඩක් කරලා පෙන්නලා තියෙන තරුණ කණ්ඩායමක් ඔහුත් සමග එකතු කරලා මේ රටේ අනාගතය සාමාන්‍ය ජනතාවට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම කැමති කාරණා කිහිපයක් ගැන මේ අවස්ථාවේදී සඳහන් කරන්න. මේ ඊය පෙරේදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂකවරයා ඉදිරිපත් කරලා තියෙන ආර්ථික වැඩපිළිවෙලක් ගැන මාධ්‍යයේ කතාබහ වෙනවා. අදත් මම දැක්කා ඒ පිළිබඳව ලිපියක් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පත් වෙලා තියෙනවා. ඔවුන් කාරණා 12ක් ඉදිරිපත් කරලා තියෙනවා මේ රට ඔවුන් කියන තැන ඉඳලා ගොඩ ගන්න කියලා. පළවෙනි දේ තමයි ගරු සභාපතිතුමනි ඔවුන් කියන්නේ ආපු ගමන් ඒගොල්ලෝ දිනුවතෙන් ආපු ගමන් බදු 120කින් අඩු කරනවා කියලා. බදු 120කින් අඩු කරනවා කියලා. ඊට පස්සේ කියනවා NRSC එකෙන් එන රෙමිටන්ස් බදු අයින් කරනවා සහ වැට් එකට අපාර්ට්මන්ට්ස් වල තියෙන වැට් එක අයින් කරනවා කියලා. මම කියන්න කැමති දැන් වෙනකොටත් ඒ අපාර්ට්මන්ට් වලට දාලා තියෙන බදු මංගල සමරවීර ගරු මන්ත්‍රීතුමා විසින් අයින් කරලා ඉවරයි. ඒක ආයෙ අලුතෙන් කරන දෙයක් නෙමෙයි. ඊට අමතරව රුපියල් මිලියන 25ක් වෙනකන් කිසිම අපාර්ට්මන්ට් එකකට එමත් නැත්නම් ගේකට ගහන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඉවරයි අද වෙනකොට. ඒක මේ ඔබලා කියපු නිසා කරපු දෙයක් නෙමෙයි. මාස ගානකට කලින් මේ ඉදිරිපත් කරපු මේ රෙගුලාසි තමයි අද මේ සම්මත වෙන්නේ. ඊට එහාට ගියහම රුපියල් මිලියන් 25න් එහා මැදපන්තියේ ඉහළ මැදපන්තියේ කාට හරි ඒ අපාර්ට්මන්ට් ගන්නවා නම් ඒ අපාර්ට්මන්ට් එකේ වැට් බද්ද 106කට අඩු කරලා තියෙනවා. 100ට බින්දුවට අඩු කරන්න බැරි හේතුවක් තියෙනවා. ඒ තමයි එහෙම නොතින් එහෙම ඉදිකිරීම් ශේස්ත්‍රයේ ඉන්න ඒ කොන්ඩමිනියම් ඩෙවලපර්ස්ලාට විශාල අධික බදු ප්‍රමාණයක් වැටෙන නිසා. එතකොට 106කට මේක අඩු කිරීම හරහා ගොඩනැගිලි ශේස්ත්‍රයේ ඉන්න අපාර්ට්මන්ට් ඩෙවලපර්ස්ලාටත් ඒ අපාර්ට්මන්ට් ගන්න සාමාන්‍ය මැදපන්තියේ ජනතාවටත් 101කට වඩා බද්දක් ගෙවන්න වෙන්නේ නැතිව. එතකොට ඒ වැඩේ අපි කරලා ඉවරයි. ඊළඟට කතා කරා මේ NRFC බද්ද අයින් කරන්න ඕනේ කියලා. ඒකත් ගරු සභාපතිතුමා කාලෙකට කලින් ඒ තීරණය අරගෙන එය දැන් වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා සම්මත වෙන්න. ඒ හරහා සම්පූර්ණයෙන්ම NRSC RFC බදු අයින් කරලා තියෙන බව මේ අවස්ථාවේදී මම ඔබතුමාට කියන්න සන්තෝසයි. ඊට අමතරව දැන් මොහු කියනවානේ 120 වැට් බද්ද අඩු කරනවා කියලා 108කට වැට් එක අඩු කරනවලු 100ට දැනට තියෙන 15 ඉඳලා මේ වැට් එක ගැන කතා කරොත් වැට් එක 120ට ගෙනිත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපි නෙමෙයි වැට් එක 120ට ගෙනාව එතකොට ඒක ගැන ඔබලාට අමතක වුණාද දන්නේ නැහැ කතා කරන්න ඊට පස්සේ තමයි 115ට 12ට 11ට ඡන්දත් එක්ක මේවා අඩු කරේ ඒ අවස්ථාවේදී ඔබලාට මම කියන්න කැමති අපේ රටේ සාමාන්‍යයෙන් බදු දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 1990 ගණන් වල 2000 වෙනකොට චන්ද්‍රිකා මැතිණිය එනකොට මේක තිබුණේ චන්ද්‍රිකා මැතිණිය යනකොට ඒ කාලේ පරාසය 19%ක් හැටියට. ඒ කියන්නේ බදු තමයි දළ දේශීය නිෂ්පාදනයේ 19%ක්. නමුත් අත්නෝමතික ලෙස සමහරුන්ගේ මේ බදු කපලා දාලා ඍජු බදු කපලා දාලා වක්‍ර බදු වැඩි කරලා අවසානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුර කාලයේ අවසන් වෙනකොට මේ බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 9.6%කට අඩු වෙලා තිබුණා. 9.6%කට බදු අඩු වෙලා තියෙනවා නම් අපි කොහොමද මේ සහනාධාර දෙන්නේ? අපි කොහොමද රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ? අපි කොහොමද ඔබලා ගත්ත ණය වාරිකවල පොලියයි ණය වාරිකයයි ගෙවන්නේ? අපි කොහොමද රාජ්‍ය ආරක්ෂාව සපයන්නේ? අපි කොහොමද සමෘද්ධිය දෙන්නේ? අපි කොහොමද පොහොර දෙන්නේ? මේවා එකක්වත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා හුදෙක් දේශපාලන වේදිකාවල ඉඳලා අර මොකක් හරි කොලේක ලියලා දුන්නාම ඒ අපේක්ෂකවරයා ඇවිල්ලා බොහොම මාරුවෙන් ඒක කොහොම හරි පටලවලා කියනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාලට කියනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ වැදගත් තැනක් හැටියට මේක මේ දේශපාලන වේදිකාවක් නැති නිසා මෙවැනි හුදෙක් දේශපාලන බොරු පොරොන්දු දීලා මේ රට තියෙන තත්ත්වෙන් තවත් පල්ලෙහාට ඇදලා දාන්න උත්සාහ කරන්න එපා කියලා මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමති. ඒක තමයි ඒ කතාව. ඊළඟට කියනවා මේ pay tax අයින් කරනවලු. දැන් මම හොයලා බැලුවා මේ රටේ වැඩ කරන මිනිස්සු ඉන්නවා 180කට කිට්ටු වෙන 8 million. මේ වැඩ කරන සියලු දෙනාගෙන්ම pay tax ගෙවන්නේ 665,000යි. ඔබලාගේ කාලෙදී රුපියල් 62,500කට වඩා මාසික ආදායම වැඩි නම් pay tax එක ගැහැව්වා. මේ මුදල් අමාත්‍යාංශය හරහා මේ ළඟදී ඒ pay tax එක බදු ගහන අවමය රුපියල් 62,500 ඉඳලා රුපියල් 100,000 වැඩි කරා. ඒ හරහා මට ලැබිලා තියෙන දත්තවලට අනුව මහ භාණ්ඩාගාරයෙන් 105ක විතර ප්‍රමාණයක් මීට කලින් හිටපු pay බද්ද ගෙවන ඒකෙන් අයින් වුණා. ඉතින් ඒ නිසා pay tax අයින් කිරීම හරහා ඔබලා හුදු දේශපාලන පොරොන්දු මිසක් එතනින් එහාට ඇති දෙයක් නැහැ කියන එක මම ඉතාමත්ම ඕනෑකමින් මතක් කරන්න දෙන්න කැමති ගරු සභාපතිතුමනි. අත වශයෙන්ම මම සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමාට කිව්වා අපි සියලු දෙනාම අපි මේ මැද පන්තියේ ඒ pay tax එක පිළිබඳව හොයලා බලන්න ඕනේ. උපේන විට ගෙවන බදු පිළිබඳව අපි යෝජනා කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා එතුමා එක පිළිගනී කියලා. මේ උපේන විට ගෙවන බදු ප්‍රමාණය මාසකට රුපියල් 150,000ක් වෙනකන් පඩියක් ලබන කට්ටියගෙන් අය කරන්න එපා කියලා. එතකොට මෙවැනි යෝජනා ඇත්ත වශයෙන්ම හුදු දේශපාලන බොරු පොරොන්දු නෙවෙයි. මේවා ගණන් හදලා අපිට කරන්න පුළුවන් හැටියට ඉදිරිපත් කරලා තියෙන කාරණා. ඒත් සමගම අපි යෝජනා කරලා තියෙනවා අපි හිතනවා ඔහු මේ පිළිගනී කියලා අපි බදු පරාස ආදායම් බදු පරාස තවදුරටත් පුළුල් කරන්න ඕනේ මේ රටේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලික අංශයේ වැඩ කරන පුද්ගලයෙක්ගේ බදු ආදායම් බදු එමත් නැත්නම් උපයන විට ගෙවීමේ බදු 10%ක ප්‍රමාණයට වඩා ඉහළ නොයා යුතුයි කියන ඒ ස්ථාවරේ අපි ඉන්නවා, අපි විශ්වාස කරනවා එවැනි දෙයක් අපිට ජනාධිපති වර්ණයෙන් පස්සේ කරන්න පුළුවන් වෙයි කියලා අපේ අපේක්ෂකතුමා එහෙම දෙයක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් එක මම මේ වැට් එක ගැන කතා කරා. දැන් මේගොල්ලෝ කියනවා වැට් එක පුළුවන්ලු 15% ඉඳලා 8%ට අඩු කරන්න. මම බන්දුල මගේ උගත් මිත්‍රයා හිටියානම් අහනවා ගාන හදලා පෙන්වන්න කියලා. එතුමට ඒක ගාන හදලා පෙන්වන්න හැකියාවක් නැහැ. ඔහු ඒක පිළිගන්නවා. ඔහු කවදාවත් ඒ වගේ කතා කියන්නේ නැහැ. ඔහු වැඩගත් ආචාර උපාධියක් තියෙන ආර්ථික විශේෂඥයෙක්. මම දැකලා නැහැ ඔහුගේ එහෙම කතාවක් කියනවා. මොකද ඒකට හේතුව තමයි ඔව් අපි කවුරුත් කැමති වැට් එක අඩු කරන්න. මම විශ්වාස කරනවා 12යි මාරණ 10යිට විතර හෝ යම් කිසි ඉදිරි කාලයේදී අඩු කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ කියන විදිහට 100%ට වහම වැට් එක අඩු කරෝතින් අපිට වැට් එක ලැබෙන්නේ රුපියල් බිලියන 530යි. මේ රුපියල් බිලියන 530න් රුපියල් බිලියන 350ක් මේකෙන් ඉවත් වෙලා යනවා. එහෙමනම් කොහොමද වැදගත් කතාවක් හැටියට මේක ඉදිරිපත් කරන්නේ? මේවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි, අහිංසක මිනිස්සුන්ව මුලා කරන්න කියන හුදෙක් දේශපාලන කතා හැටියට තමයි මම දකින්නේ. ඊට පස්සේ කියනවා අපිට පුළුවන්ලු වහාම ආපු ගමන් පොලි අනුපාතය 10%කින් අඩු කරන්න. පුදුම කතාවක් මේක. පොලි අනුපාතය 10%කින් අඩු කරන්න පුළුවන්ලු. ආර්ථික විද්‍යාව පිළිබඳව විශ්ලේෂණය කරන ඒ වැදගත් ඔබලාගේ පැත්තෙම ඉන්න පුද්ගලයෝ මෙහෙම කතා කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද තියෙන්නේ වෙළඳ පොළට අනුකූලව මහ බැංකුවේ ස්වාධීනත්වයකින් යුතුව අපේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළ. ඒ හරහා ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා තවදුරටත් වෙළඳ පොළට හැකි වෙන විදියට පොලි අනුපාතය අඩු කරන්න. දැන් වෙනකොට ඇවරේජ් ප්‍රයිම් ලෙන්ඩින් රේට්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ ආයතන වල ගන්න ණය වල පොලිය AWPLR එක යම්කිසි ප්‍රමාණයකට අඩු වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙය 2019 අවසාන වෙනකොට 9.95% වැනි ප්‍රමාණයකට අඩු කරන්න. ඒ හරහා අපි බොරු පොරොන්දු දෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් පිළිබඳව වැඩපිළිවෙලක් දියත් කරලා තියෙන බව මම කියන ගමන් එහෙම 10%කට වෙනද පොළ ආර්ථිකයක් ඇතුලේ කාට හරි දේශපාලනඥයෙක්ට ඕන වෙච්ච පළියට පොලි අනුපාත අඩු කරන්න හැකියාවක් නෑ. නමුත් ඒත් එක මං කියන්න කැමති, අද රටේ අපේ උද්දමනය, අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා කිව්වා සිංගල් ඩිජිට්, ඒ කියන්නේ 10%ට අඩු ප්‍රමාණයකින් 2009 ජනවාරි මාසේ ඉඳලා තියෙනවා. ඔබලාගේ ආණ්ඩුවෙත් කරපු හොඳ දෙයක් ඒක. පුළුවන් වුණා උද්දමනය 10%ට අඩු කරගන්න. 2013 විතර වෙනකොට 10%ට වැඩි වෙලා, නමුත් 9.9%ට ගිහිල්ලා ඒක නැවතත් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට දල වශයෙන් 5%ක පමණ උද්දමනයක් තමයි තියෙන්නේ. එතකොට 5%ක උද්දමනයක් තියෙනවා නම් අපේ පොලි අනුපාතය 12%ක් වෙනවා නම් ඒ කියන්නේ මූර්ත පොලිය 7%ක විතර ප්‍රමාණයක තියෙන්නේ. අත වශයෙන්ම මේක වැඩි. මේක අඩු වෙන්න ඕනේ. මේකට හේතු ගොඩක් තියෙනවා. නමුත් එය දේශපාලනඥයෙකුගේ උවමනාවට සම්මජ්ජාතියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මං කියන්න කැමති. ඒක තමයි දෙවනි කාරණාව ඕගොල්ලොන්ගේ ආර්ථිකය වහාම ගොඩගත්. තුන්වෙනි කාරණාව තමයි කියන්නේ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව 150ට ගේනවලු. 150ට ගේන්න පුළුවන් නම් හොඳයි. අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා 150ට නෙමෙයි 110ට 105ට හරි එන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් මම නැවතත් කියනවා ඒක දේශපාලන ක්‍රියාවලියක් නෙමෙයි. ඔබලා කියනවා නම් වහාම රුපියල් 150ට අපි රුපිය ඩොලරයට රුපියල් 150ක් වෙන විදිහට රුපියල ශක්තිමත් කරනවා කියලා දේශපාලන වශයෙන් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මම මෙතන කියන්න කැමතියි. ඔව් ඔබලා උත්සාහ කරා. මට මතකයි එක දවසක් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමති හැටියට මේ පාර්ලිමේන්තුවේදී රුපියල අවප්‍රමාණ කරා. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක පාර්ලිමේන්තුවෙන් රුපියල අවප්‍රමාණ කරලා නැහැ. මට මතක හැටියට 2%කින් වගේ ප්‍රමාණයකින් ඔහුගේ අයවැය කතාවේදී ඒක අඩු කරා. ඒකට හේතුව වුණේ දේශපාලන වශයෙන් සමහරු උත්සාහ කරා කෘතිම ලෙස රුපියලේ අගය යම් කිසි තැනක තියාගෙන ඉන්න. 2011-12 කාලෙදී මේක ඉතාමත්ම භයංකාර ලෙස ක්‍රියාත්මක වෙලා රුපියල මං හිතන්නේ 110-111 වගේ ප්‍රමාණයක දේශපාලන වශයෙන් තියාගන්න අපේ ඩොලර් සංචිත වලින් ඩොලර් බිලියන 4.2ක් පුච්චලා දැම්මා. නමුත් මොකද වුනේ? මට මතකයි පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දවසේ 2012 මේක රුපියල නැවතත් සීග්‍රෙන් වැඩි වෙන්න අරගෙන 130 ගානකට ගියා. දවස් කිහිපයකින් 109ට 110ට තිබිච්ච රුපියල. මම මේ උත්සාහ කරන්න කියන්න දේශපාලන වේදිකාවල ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සුන්ට මැද පන්තියේ පුද්ගලයන්ට කියන්න උත්සාහ කරනවා. අපි ආපු ගමන් බදු 120කින් කපනවා. අපි ආපු ගමන් වැට් එක නැති කරනවා. අපි ආපු ගමන් පේයි ටැක්ස් එක අයින් කරනවා. අපි ආපු ගමන් පොලි අනුපාතය 120කින් අඩු කරනවා. අපි ආපු ගමන් රුපියල් 150ට ශක්තිමත් කරනවා. හැබැයි මෙව්වා හුදු බොරු ප්‍රරොන්දු පමණයි ගරු සභාපතිතුමනි. ඒවා මහ පොළවේ දේශපාලනඥයන්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අනිත් කාරණාව තමයි ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් රුපියලේ අගය ශක්තිමත් කරන්න ඕන නම් අපි කළ යුත්තේ ඩොලර් ආදායම වැඩි කර ගැනීම. මට පුදුමයි එහෙම දෙයක් ගැන ඔබලාගේ මේ වැඩපිළිවෙලේ කතා වෙන්නේ නැහැ. ඩොලර් ආදායම වැඩි කර ගන්න නම් අපි උත්සාහ කරන්න ඕනේ තවදුරටත් අපි අපනයන ශාස්ත්‍රය දියුණු කරන්න. අපනයන ශාස්ත්‍රය දියුණු කිරීම හරහා පමණයි අපිට පුළුවන් වෙන්නේ රුපියලේ අගය ස්ථාවර ලෙස තිරසාරව වැඩි කර ගන්න. මම දැන් සති දෙකකට කලින් ගියා ලන්ඩන් නුවර ඒ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ප්‍රධාන දේශනය පවත්වන්න. එතනදි මට හම්බ වුණා හොනර් බර්න්ස් කියන මහ බ්‍රිතාන්‍යයේ වෙළඳ ඇමතිවරයා. ඔහුත් එක්ක මම සාකච්ඡා කරා. ප්‍රශ්නේ තමයි ඕන් බ්‍රෙක්සිට් එකට ගියොතින් ඒ කියන්නේ තව දවස් දින කිහිපයකින් යුරෝපා සංගමයේ මහ බ්‍රිතාන්‍යය අයින් වුණොතින් අපිට තියෙන GSP ප්ලස් එකෙන් යම් කිසි කොටසක් අපිට අහිමි වෙනවා. ඒ සඳහා සාකච්ඡා කරන්න අපි ගියා. සාකච්ඡා කරන්න ගිහිල්ලා සභාපතිතුමනි මම ඉතාමත්ම සන්තෝෂයෙන් මේ ගරු සභාවේ කියන්න කැමතියි අපිට පුළුවන් වුණා ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන් නෝ ඩීල් බ්‍රෙක්සිට් එකකට ගියත් ලංකාවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කරන භාණ්ඩ පැසියෙන් 70%ක විතර ප්‍රමාණයකට තවදුරටත් GSP ප්ලස් එක තියාගන්න. ඔබලාගේ ආණ්ඩුව කාලේ තමයි මේ GSP ප්ලස් එක නැති කරලා දැම්මේ. ඔබලාගේ ආණ්ඩුව කාලේ තමයි අපේ අපනයනය 114ක 15ක භාණ්ඩ හඳහා පමණක් තිබිච්ච එක 10%ට 9%මාරට අඩු කරේ. දැන් භාණ්ඩ හා සේවා සමග ඒක 120%ට වාගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔබලා කිව යුත්තේ දේශපාලන වශයෙන් රුපියල 150 ඩොලරට 150 කියනවා කියලා නෙමෙයි, ඇත්ත වශයෙන්ම රුපියල ශක්තිමත් කරන්න අපනයන වැඩි කරගන්න ඔබලාගේ තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා. නමුත් කනගාටු වෙනවා කියන්න වැඩපිළිවෙලක් ගැන සඳහනක්වත් සිද්ධ කරලා නැහැ. ඔබලාගේ අපේක්ෂකවරයා වෙනුවෙන් මේ ඉදිරිපත් කරලා තියෙන මේ පුද්ගලයෝ. ඊට පස්සේ කියනවා ඔක්කොම මේ ණය කපා හරිනවලු, මේ SME ලගේ ණය කපා හරිනවලු. ඒ කට්ටියගේ මේ තියෙන්නේ මේ මොරටෝරියම් ඔන් කැපිටල් රිපේමන්ට් බයි කස්ටමර්ස් හූ සර්විස් ද ඉන්ටරස් පේමන්ට්ස් විතවුට් ඉන්ටරප්ෂන් ෆෝර් අ පීරියඩ් ඔෆ් 18 මන්ත්ස්. මේ කොහොමද මේවා කරන්නේ? කොහොමද දේශපාලනඥයෙක් කියන්නේ මේ ණය කපා හරින්න කියලා? සියලුම කුඩා හා මධ්‍යම පරිමාණයේ ඒ ණය ගෙවන්න බැරි කට්ටිය ණය කපන්. සියලුම ගොවියොන්ගේ ණය කපහත්. එහෙම මහ පොළවේ මේවා කරන්න බෑ. අපේ මේ බැංකුවල අයිතිකාරයෝ අපි නෙමෙයි. මෙතන අවශ්‍ය වෙන්නේ ඔවුන්ට ඒ පසුබිම හදලා දෙන්න, ඒ ණය ටික ගෙවා ගන්න පුළුවන් වෙන විදිහේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඔව්, සමහර අවස්ථාවලදී මේ ඩෙට් මොරටෝරියම් දීලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරයේ සිටපු සියලුම පුද්ගලයන්ට අපි අවුරුද්දක ඩෙට් මොරටෝරියම් එකක්, ඒ ණය කපා හැරීමක් කරා මාස 12කට. ඒ හරහා අපිට පුළුවන් වුණා ඔවුන්ගේ ආයතන නැවතත් ගොඩ ගන්න උදව් වෙන්න. ඒක කරේ ඒ එදා අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ සංචාරක ව්‍යාපාරයට වැදිච්ච පහර දරා ගන්න රජය විසින් ඔවුන්ට කළ හැකි උපකාරයක් ලෙස හැටියට. නමුත් දේශපාලන වශයෙන් ඇවිල්ලා මේ සියලු දෙනාගේ ණය කපා හරිනවා කියන එක මං හිතන්නේ විහිළු කතාවක් ඔබලා ඔය කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ෆිනෑන්ෂල් ඇන් බෑන්කින් ඉන්ස්ටිටියුෂන් ස්ටැබිලයිස් කරන්න ඕනලු. ඒ කියන්නේ මූල්‍ය හා මූල්‍ය නොවන ආයතන, මූල්‍ය ආයතන ස්ථාවර කරන්න ඕනලු. ඔව්, ඒක කරන්න ඕනේ තමයි. ඒක ඇත්ත. නමුත් ඔබලා කල්පනා කරලා බලන්න, එදා ඒ අස්ථාවර වීමට හේතුව වුණේ තැන් තැන්වල පොඩි පොඩි ෆිනෑන්ස් කම්පැනි දාන්න ලයිසන් දීපු නිසා. ඒ පොඩි පොඩි ෆිනෑන්ස් කම්පැනි දාන්න ලයිසන් දුන්නේ කාටවත් නෙවෙයි, තම තමන්ගේ හෙන්ච අයියලන්ටයි ගෝලයොන්ටයි. මට අදත් මතකයි, රුපියල් මං හිතන්නේ 15-12 තිබිච්ච කොටසක් කොටස් වෙනද පොලේදී රුපියල් 300 වගේ විශාල ගානකට පම්ප් ඇන් ඩම් කරලා මේ මූල්‍ය නොවන බැංකු නොවන මූල්‍ය ආයතන පොඩි පොඩි කට්ටියට කරන්න පුළුවන් වුණා. ඒ හරහා මිනිස්සු දහස් ගානක් දස දහස් ගානක් අද වෙනකොට දුක් විඳිනවා. ඒකට හේතුව තමයි අපි කියනවා ඒ රෙගුලේටරි ෆෝබෑරන්ස්, එහෙමත් නැත්නම් ඒ නියාමනය හරියට සිද්ධ කරේ නැහැ කියලා. මට මතකයි මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මෙතන පිරමිඩ් ස්කීම් ගැන කතා කරනකොට ඒ මම නම කියන්න කැමති නැහැ, ඒ පුද්ගලයන් සහ ඔවුන් බැඳිලා හිටපු ඒ බැංකුවල ඒ වංචා සහගත වැඩපිළිවෙල සිද්ධ වෙනකොට මේ EPF එක මේ හරහා ඒ කොළඹ කොටස් වෙනද පොලේ ඒ වංචාව සිද්ධ වෙනකොට ඒවා ගැන කිසි දෙයකට තඹ දෝයිතුවකට තුට්ටුවකට හොයන්න බලන්නේ නැතුව මෙවැනි දේවල් කරපු නිසා තමයි අද අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මම බිමල් රත්නායක ගරු මන්ත්‍රීතුමා කියපු කතාවත් එක්ක තව කතාවක් මෙතනට ගේන්න කැමතියි. ඒක තමයි ෆොරෙන්සික් ඔඩිට් එක. දැන් මහා බැංකුවෙන් ව්‍යවහාරික විගණනයක් කරලා තියෙනවා. ඒක ජනාධිපති කොමිෂන් සභාවේ බැඳුම් කර කොමිෂන් සභාවේ දීපු නියෝගයක්. ඒ නියෝගය දැන් මහා බැංකුවේ කරලා ඉවරයි. මහා බැංකුවෙන් මේ ව්‍යවහාරික විගණනය කරලා ඉවරයි. මේ ව්‍යවහාරික විගණනයේ තියෙනවා එදා ඉඳලා ඒ EPF එකට අර්ථසාධක අරමුදලට වින්නහි කරපු කට්ටියගේ නම් ගම් ටික ඔක්කොම තියෙනවා. මම ඔබතුමාගේ මාර්ගයෙන් ගරු මහන්ත දිසානායක මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා කතානායකවරයාගෙන් කරුණා කරලා මේ ව්‍යවහාරික වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. මොකද අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කවුද මේ වට සම්බන්ධ වෙලා හිටියේ 2011 ඉඳලා 2018 වෙනකන්, ඒ සියලු දෙනාගේ නම් හෙළි කරන්න. හරි, එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. ඉතින් මේ වාගේ කට්ටිය තමයි දැන් නැවතත් කියන්නේ, හරි අපි ඇවිල්ලා මේ රට මේ එකපාරට ලයිට් එකේ ස්විච් එක දැම්ම වාගේ ගොඩ ගන්නවා කියලා. ඊට පස්සේ තවත් කතාවක් කියනවා, කිලෝමීටර් 600ක පාරක් හදනවලු ලංකාවේ වටේට. කිලෝමීටර් 600ක පාරක් හදනවලු, එලිප්ටිකල් පාරක් හදනවලු ලංකාවේ වටේට. මන් දන්නේ මේ මිනිස්සුන්ට මේව තේරෙන්නේ නැද්ද කියලා මෙච්චරකල් මේ වගේ පාරක් හදන්න වියදම් කරන්න යන මුදල කොහෙන්ද අපි ලබා ගන්නෙ කිලෝමීටර් 600ක් එලිප්සිකල් පාරක් කොහොමද මේ රටේ මේ අවස්ථාවේදී හදන්නේ අපි දැක්කා කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් වියදම් කරලා හදපු මේ මහා ව්‍යාපාර වලින් අවසානයේදී මොකද උනේ කියලා හම්බන්තොට වරායට වෙච්ච දේ අපි දන්නවා කිසිම බිස්නස් එකක් නැතුව අන්තිමට ජොයින්ට් වෙන්චර් එකකට යන්න සිද්ධ වුණා චයිනා මර්චන්ට් ආයතනයත් සමග හම්බන්තොට පැත්තේ ගහලා තියෙනවා ස්ටේඩියම් එව්වයි තව වෙනකන් කිසිම දෙයක් වෙන්නේ නැහැ මං ඒ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න සූදානම් නැහැ නමුත් එකක් කියන්න කැමති ඔබලාගේ කාලෙදී කොමන්වෙල්ත් ගේම්ස් එක ගේන්නත් උත්සාහ කරා ඩොලර් බිලියන 10ක් වියදම් කළා අපේ දෙයියෝ අපේ දිහා බලපු නිසා තමයි ඒක අපිට ලැබුණ නැත්ේ ඒක ලැබුණා නම් එහෙම අද වෙනකොට අපි සුන්නත් දූලි විහිලා වෙලා මොකද එවැනි අනුවන ආයෝජන ණය අරගෙන කරන්න උත්සාහ කරන නිසා ඉතින් මං විශ්වාස කරනවා ඔව් සමහර විට කවදා හරි දවසක අපිට පුළුවන් වේවි මේ එලිප්ටිකල් හයිවේ එකක් හදන්න කිලෝමීටර් 600ක නමුත් මං ඉතාමත් නොනෑකමින් මේ අවස්ථාවේදී කියනවා ලංකාව ගොඩ ගන්න නම් මේ කිලෝමීටර් 600 වටරවුම් පාර හදන්න යන්නේ එහෙමනම් ඇත්ත වශයෙන්ම වෙන්නේ මොකද්ද ලංකාව මේ තියෙන තත්ත්වෙනුත් පල්ලෙහාට වැටෙනවා ඩොලර් මිලියන මං දන්නේ මේ ගාන කොහොමද කියලා විශාල ගාණක් වියදම් කරන්න උත්සාහ කරන නිසා ඇත්ත වශයෙන්ම අපි කරන්න ඕනේ ඒක නෙමෙයි අපි කරන්න ඕනේ දැන් වෙනකොට අපි ක්‍රියාත්මක කරලා තියෙන මේ මහා ප්‍රමාණයේ ව්‍යාපාර තවදුරටත් ජනතාව අතරට ගෙනියන්න අපි මේ දැන්ට හදාගෙන යන සෙන්ට්‍රල් හයිවේ එක ඉවර කරන්න ඕ අවුටර් සර්කියුලර් හයිවේ එකේ වැඩ ටික ඉවර කරන්න සහ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ ගොවි පොලේ තියෙන බෝග ටික මාකට් එකට ගේන්න එහෙමත් නැත්නම් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයාගේ බහන්ඩ ටික වෙළඳ පොළට ගේන්න ලංකාවේ හෝ ලංකාවෙන් පිට ඒ අවශ්‍යතාවය ලබා දෙන්න ඒ හරහා මම කියන්න කැමති මේ දවස්වල අපි කෘෂිකර්මයේ ගැන කතා කරනකොට බොහෝ දෙනා බොහෝ දේ කියනවා කියනවා හයිඩ්‍රොපොනික්ස් කරන්න ඕනේ මොඩර්න් ටෙක්නොලොජි භාවිත කරන්න ඕනේ ඒ ඔක්කොම ඇත්ත අපි පිළිගන්නවා ඒ සියලු දේ කරන්න ඕනේ අපි තාක්ෂණය කෘෂිකර්මයට ගේන්න ඕනේ හැබැයි මම අහනවා මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් හිටපු අවුරුදු ගානක් ඕගොල්ලෝ දැර්ජය කරා හැමදාම අපි දකිනවා දිගම්පතානේ අලියොන්ට ගිහිලා දානවා දඹුල්ල මාකට් එකෙන් වෙනක විකුණ ගන්න බැරි එළවලු ටික. ඒක ටීවී එකේ පෙන්නනවා, ඒක පත්තරේ දානවා. අර කාන්තන ආරියදාස කියලා මං හිතන්නේ ඉන්නවා ජර්නලිස්ට් කෙනෙක්. මිනිහා හැමදාම ඕක ගැන ලියනවා. අවුරුදු 10ක් තිස්සේ මොකද්ද ඔයගොල්ලෝ කරේ? ඔයගොල්ලෝගේ කාලේ අවුරුදු 20ක් තිස්සේ මොකද්ද කරේ? අපි ඉතාමත් සන්තෝෂ වෙනවා කියන්න මේ මාසේ අන්තිමට නැත්තම් එන මාසේ අන්තිම වෙනකොට සමා වෙන්න අපිට පුළුවන් වෙනවා ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රභාස්වර කියන මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කරන්න පුළුවන් තෙතමනය හා උෂ්ණත්වය පාලිත ගබඩාව කෘෂිභෝග සඳහා දඹුල්ලේ විවෘත වෙනවා කියලා මම ඒක කියන්න කැමති. අද වෙනකොට ඕන කෙනෙක්ට ගිහිලා බලන්න පුළුවන් දඹුල්ල මාකට් එක යහපැත්තේ අක්කර 6 මාර්ක මේක ඉදිවෙමින් පවතින ආකාරය ඉතාමත්ම ලස්සනට. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ කිලෝමීටර් 600ක නවතත් පාරක් හදලා කරන්නට වඩා අපිට ඇත්ත වශයෙන්ම කුඩා හා මධ්‍යම ව්‍යවසායකයෝ කෘෂි කර්මාන්තයේ නියැලලා ඉන්නේ ගොවි මහත්තුරුන් මේ ක්‍රියාදාමයට සම්බන්ධ කරන්. ඊට පස්සේ ඕගොල්ලෝගේ මොකද්ද කියන කතාව? ඕගොල්ලෝ කියනවා වහාම ස්ටිමියුලේට් කරන්න ඕනේ විලේජ් ඉකොනොමි එක. මේ ග්‍රාමීය ආර්ථිකය එකපාරට උස්සලා ගන්න ඒගොල්ලෝ වැඩපිළිවෙලක් ගේනවලු. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී මහත්තයා මේ කවුද ජනාධිපතිවරයාගේ කාලේ නෝකොත් පොඩි පොඩි දේවල් කරා තමයි. අපි නෑ කියන්නේ නෑ. හැබැයි යෝධ ගැමි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මේ රජයෙන් ගම්පෙරළිය හරහා කියලා මං ඉතාමත්ම ඕනෑකමින් කියනවා. ඩොලර් රුපියල් බිලියන 50ක විතර ආයෝජනයක් කරලා තියෙනවා. අත වශයෙන්ම මම තව මෙතනදී ඒ සම්බන්ධයෙන් කතාවක් කියන්න ඕන. ඒ තමයි අද කෘෂිකර්මය ගැන ওই ලොකු කතා කිව්වට අපිට ඇත්ත වශයෙන්ම ගොවි මහත්තයාගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා ඉදිරිපත් කරලා තියෙනවා යෝජනාව ගරු සභාපතිතුමනි. ඒ යෝජනාව තමයි ඒ අපි ගොයන් ටික හිටවනකොට අපි බීජය පැලව කරනකොට ඒ බිත්තර වී ටික ඒ බීජ ටික නොමිලේ ලබා දෙන්න ඔහු යෝජනා කරලා තියෙනවා. ඒත් සමගම ඒ පොහොර ටික නොමිලේ ලබා දෙන්න මං හිතන්නේ ඒකට හිනා වෙනවට වඩා ඒක අපි සමච්චලයට ඕගොල්ලෝ පත් කරනවට වඩා මොකද ඕගොල්ලොත් කියලා තියෙනවට දෙනවයි කියන එක මේක කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න. මම ගරු මුදල් ඇමතුමාට යෝජනාවක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. අපිට දෙන්න බැරි කමක් නැහැ. අපිට කාබනික පොහොර වැඩිපුර පාවිච්චි කරන කට්ටියට අපිට ඒ සහනාධාරය වැඩි කරන්න පුළුවන්. අපි රසායනික පොහොර පාවිච්චි අඩු කරන්න ඕන. මේ දේ කරන අතරවාරයේ ප්‍රශ්න තියෙන්නේ ගොවි මහත්තයා පැලේ හිටවනකොට ගොවි මහත්තයා බිත්තර වීටික දානකොට ඔහුට අවශ්‍ය මුදල් ප්‍රමාණය නැහැ මේ පොහොර ටික ලබා ගන්න මේ බීජ ටික ලබා ගන්න මේ බිත්තර වීටික ලබා ගන්න. ඒ නිසා මම මුදල් ඇමතුමාගෙන් ඉතාමත්ම ඕනකමින් ඉල්ලනවා අපිට ඉන්න ඕනේ නැහැ නොවැම්බර් 17 වෙනිදා වෙනකම් මේ වැඩේ කරන්න. දැන් ගොවි මහත්තුරු වැඩ පටන් ගන්නවා ඔවුන්ට පොහොර ටික අවශ්‍ය වෙනවා. එහෙමනම් අපිට මේ පොහොර ටික දෙන්න පුළුවන් බ්‍රිජින් ෆයිනෑන්ස් ක්‍රමයට අපිට පොහොර ටික දෙන්න පුළුවන්. නමුත් ඒ පොහොර ටික අපි ඔවුන්ගේ අස්වැන්න වෙළඳපොළට උදාහරණ අවස්ථාවේදී විනාඩියක් ඉන්න වෙළඳපොළට උදාහරණ අවස්ථාවේදී ගොවි සම්පකාර ක්‍රමවේදයක් කරහා අපිට යම් කිසි මුදලක් නැවත ආය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කලින් ඔවුන්ට ඒ මුදල් බීජ ටිකයි පොහොර ටිකයි දීලා ඔවුන්ට අතේ සල්ලි තියෙන වෙලාවට යම් කිසි විශාල සහනාධාරයක් හරහා හෝ දැන් තියෙනකටත් වඩා ලොකු සහනාධාරයක් හරහා හෝ යම් කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා.
මන්ත්‍රීතුමා ආට බාධා කිරීමක් නෙමෙයි. ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ උගතෙක් බව අපි පිළිගන්නවා. ඔබතුමා මෑතකදී නව ආර්ථික දර්ශකයක් හඳුන්වා දී තිබුණා ගරු ඇමතුමනි. හයි හීල්ස් පාවිච්චි කරන ප්‍රමාණය ආර්ථික වර්ධනයේ ප්‍රකාශනයක් විදියට. ඒ ගැනත් කතාව අවසානයේදී කියන්න හනක් කරන්න.
කියන්න. ඒක මේ මම කියන්නම්. නම ටකල් ඉවර ගන්නම්. ඒක නිකන් මඩ ගහන්න මම දැක්ක තැන් තැන් වල මාව මට බිකිනි එකක් අද්දලා හරි ඊට පස්සේ හයි හීල්ස් එකක් දාගෙන යනවා. අනේ කොච්චර මඩ ගැව්වත් මට වදින්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්ත කතාව මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඔබතුමා දන්නවා උගත් පුද්ගලයෙක් හැටියට අපි ආහාර වලට කොච්චර වියදම් කරනවද ආහාර නොවන දේවල් වලට කොච්චර වියදම් කරනවද කියලා. අපි අඩු ආදායම් රටක ඉන්න කාලේ වැඩිපුර වියදම් කරේ අපේ පැසියෙන් ආහාර වලට. නමුත් අද බස්නාහිර පළාතේ ආහාර වලට වියදම් කරන්නේ 30%ක පමණ ප්‍රමාණයක් විතරයි. 70%ක් ගරු මන්ත්‍රීතුමා අහගෙන ඉන්න වියදම් කරන්නේ ආහාර නොවන දේවල් වලට. ඔබතුමාම දන්නවා සමහර essential අපි හැමදාම පාවිච්චි කරන ආහාරවල මිල මූර්ත ලෙස විතරක් නෙමෙයි නාමික ලෙසත් අඩු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට පරිප්පු මිල වෙන්න පුළුවන් තාමුණ හරි වෙන්න පුළුවන් මංගාවේ ලයිස්සුව නැ ඒ මිල අඩු වෙලා තියෙනවා. ගෑස් එක බලන්න ගෑස් ඒවා අඩු වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවල් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හරි පාංගෙඩිය උනත් වැඩි වෙලා තියෙන ඉතාමත්ම අඩු ප්‍රමාණයකින් පෙට්‍රෝල් ටික වැඩි වෙලා තියෙන්නේ ඉතාමත්ම අඩු ප්‍රමාණයකින්. මං හිතන්නේ තාමත් එදාට වඩා අඩුයි පෙට්‍රෝල් මිල. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජීවන තත්ත්වය ඉහළ යනකොට දැන් මං අහගෙනයි කවුද කියනවා ඕන්ට පුළුවන් වුණා කියලා රටාව මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කරන්න. අත වශයෙන්ම මේ රටේ මිනිස්සු දන්නවද කියලා මම දන්නේ නැහැ. දැන් මාස දෙකකට කලින් අපේ රට ඉහළ මැදි ආදායම් රටක් බවට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කළා තියෙනවා. We are no longer low income country. We are no longer low middle income country. We are actually a higher middle income country. මේවා ගැන බන්දුල මගේ මිත්‍රයාට අමතක වුණාට කියන්න මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය තුල තමයි ගරු රත්නායක මන්ත්‍රීතුමනි ආහාර වලට 30%යි ආහාර නොවන දේවල් වලට 70%යි. ඒ 70% අපි බැලුවොත් එහෙම සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ 25,000කට ගිහිල්ලා අවුරුද්දක් තිස්සේ අපේ ආදායම් හා වියදම් සමීක්ෂණයක් කර බව ඔබතුමා හොඳටම දන්නවා. ඒක තියෙනවා මොනවටද? අපි එක්ක කුලිය ගෙවන්න එහෙමත් නැත්නම් හවුසින් ලෝන් එකක් ගෙවන්න එකට වියදම් කරනවා. ඊට පස්සේ අපි වියදම් කරනවා ටියුෂන් වලට දරුවන්ට ටියුෂන් දෙන්න. ඔබතුමාගේ දරුවෝ මගේ දරුවෝ හරි ටියුෂන් වලට අපි වියදම් කරනවා. ඒක සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඊට පස්සේ අපි මොබයිල් ෆෝන් එකකට ඩේටා එකකට ඉන්ටර්නෙට් එකකට වියදම් කරනවා.
Honorable Minister, you have about 5 minutes left.
And can I have 10 more 5 more minutes?
We have about 5 minutes left.
මට තව විනාඩි 5ක් දෙනවද?
දෙන්නම්.
හරි. එතකොට ඒකත් එක්ක තව මොනවද වියදම් කරන්න කියලා බැලුවොත් එහෙම ඇඳුම් පැළඳුම් වලට වියදම් කරනවා. මේ මං කියන්නේ ඇත්ත කතාව. එතකොට සමහරු ඒක හරෝලා නොයෙකුත් විදියට මේ මඩ ප්‍රචාරයක් හැටියට දියත් කරන්න උත්සාහ කරාට තමන්ගේ හදවතේ දන්නවා තමන් ගෙදර ගිහිල්ලා තමන් ගිය මාසේ වියදම් කරපු ෆයිල් එක පොතේ අරන් බලන්න. මගේ නෝන මහත්තයාත් පොඩි එක්සයිස් පොතක් තියෙනවා. ඒකේ ලියනවා මොනවද අපි වියදම් කරන්න කියලා. මොකද අපි ලොකු මහා ලොකු පෝසත් මිනිස්සු නෙමෙයි. අපි අපේ බජට් එකක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සු. ඒ බජට් එක ඇතුලේ ජීවත් වෙනකොට අපි දන්නවා කොච්චර වියදම් කරන්න ඕනද, මේ කෑමට කොච්චර වියදම් කරන්න ඕනද අනිත් ඒවාට කියලා. ගිහිල්ලා බලන්න. අපි ඒ වියදම් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම දියුණු වෙන සමාජයක ඒක හැමදාම වෙන දෙයක්. It is called aspirational. TV එකේ දානවා මේ මෙන්න මෙව්ව ගෑවොත් සුදු පාට වෙනවයි කියලා. අනේ අපේ මිනිස්සු ගිහිල්ලා මෙන්න මෙව්ව ගන්නවා සුදු පාට වෙන්න. එදා මං ගිහිල්ලා අහුවා ඒ මේ මම යන මාකට් එකේ ඒ නෝන මහත්තයාගෙන් මේ 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 මිනිස්සුන්ටත් තියෙනවා සුදු පාට වෙනේවා ගන්න විගුණත් අපේ කට්ටිය වර යනවා කෝට්ටේ මගේ ආසනේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හරහා බියුටි කල්චර් ක්ලාසස් තියෙනවා. මේ බියුටි කල්චර් ක්ලාසස් වලට බොහෝ දෙනා එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ස්වයන් රැකියාවක් හැටියට සැලොන් එකක් දානවා. මට මේ ළඟදි කවුද කිව්වා කිලෝමීටර් 3ක ප්‍රමාණයේ සැලොන් 15ක් තිබ්බයි කියලා මේ මේ මොරටුව පැත්තේ. ඉතින් මම මේ කියන කතාවට සමච්චල් කරාට ඒවට බොරුවට නිකන් හයි හීල් දැම්මට ඇත්ත තමයි මේ කතාව. මොකද අපි දිනු වෙන සමාජය. අද අපේ රටේ ක්‍රය ශක්තියට අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 12000ක්. ඩොලර් 12000ක්. අපි මේ මහ දුගී දුප්පත් රටක් නෙමෙයි. අපේ නාමික ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4100 ගාන. නමුත් ක්‍රය ශක්තියට අනුව ඒක ඩොලර් 12000ක්. එහෙනම් ඩොලර් 12000ක ජීවත් වෙන මම එහෙම වුණාට ආදායම් වියදම් බෙදා යන ඒක ගැටලුවක් තියෙනවා. මම අද දැක්කා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වෙනුවෙන් පත්තර හැම පත්තරේම දාලා තියෙනවා තනි පිටුවක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ තනි පිටුව ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක මහින්ද රාජපක්ෂක මහත්තයත් එක්ක වාඩි වෙලා ඉන්නවා ලංකාවේ ඉන්න ලොකුම බිස්නස්කාරයෝ. ඒගොල්ලෝ අඳින්නේ අර්මානී සිල්ක් සූට් එක විතරයි. හැබැයි ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද? ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙන්නේ "ඔව් අපි එන්නේ ඔබලාව බලා ගන්න සඳහා. අපි එන්නේ අපේ පවුලට ඇරුණාම ඔබලාව බලා ගන්න සඳහා පමණයි" කියලා. නමුත් අපේ එහෙම නැහැ. අපේ හිටියේ සාමාන්‍යයෙන් ටයි එකක් දාලා එහෙමත් නැත්නම් ටයි එකක් නැතුව ආපු ඇත්ත වශයෙන්ම මහන්සි වෙලා වැඩ කරන ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ නැතුව මේ පවුලට එකතු වෙලා ඒගොල්ලොන්ගේ මේ ක්‍රෝනි කැපිටලිස්ලා නෙමෙයි. ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීතුමා මේක ඇත්ත වශයෙන්ම විශ්ලේෂණය කරලා බලන්න මම ඔබතුමාට ආරාධනා කරනවා. Department of Census and Statistics එකේ අන්තිම පාර කරපු Household Income and Expenditure Survey එකේ ගිහිල්ලා බලන්න ආහාර වලට වියදම් කරන ප්‍රමාණය කීයද, ආහාර නොවන දේවල් වලට කරන ප්‍රමාණය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා අපි දැන් ඉන්න තැන ඉඳලා තව ඉහළට යන්න ඕනේ. ඒක කරන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ සමස්ත ජනතාවට ඒ ශක්තිය ලබා දෙන්න. ඒකයි අපි කතා කරන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ රැකියා උත්පාදනය කරන්න මාසකට රුපියල් ලක්ෂයක් ලැබෙන රැකියා. ඒක තමයි අපි දිගින් දිගටම කියන්නේ. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ලංකාව ලෝකෙත් එක්ක ගැට ගහලා සරල භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් වෙනුවට සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් බවට මේ රට පරිවර්තනය කරගන්න ඕනේ. අපිට තවදුරටත් ෂර්ට් මහලා කලිසම් මහලා ජීවත් වෙන්න බෑ. ඒක තමයි අපේ දළදේශීය නිෂ්පාදනයේ ආර්ථිකයේ වර්ධන වේගය අඩු. ඒකට හේතුව මං කියන්නම්. ඒකට හේතුව තමයි කවුරු දේශපාලන වේදිකාවල මොනවා කිව්වත් සම්පූර්ණ සංක්‍රාන්තියක් වුණේ නැත්නම් සම්පූර්ණ වෙනසක් වුණ නැත්නම් අපි කියනවා ආර්ථික විද්‍යාවෙන් අපි කියනවා ඒ ට්‍රාන්ස්ෆෝමේෂනල් ෂිෆ්ට් ට්‍රාන්ස්ෆෝමේෂනල් ෂිෆ්ට් මාජින් එක නෙවෙයි. අපි මේ සරල ඉඳලා සංකීර්ණ භාණ්ඩ වලට යන්න ඕනේ. ඒ කියන්නේ අපි ෂර්ට් මහනවා වෙනුවට අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට පුළුවන් වෙන්න ඕනේ ගුවන් යානාවල හානස් හදන්න, එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ හදන්න, එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට්ස් ලියන්න. ඉතින් ඒ නිසා මේ රටේ අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වසර කිහිපය තුළ එවැනි තැනකට යන්න. ඔබතුමාට මතක් කරලා දෙන්න කැමතියි, මං කිව්වා මං ගිය සතියේට කලින් සතියේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගියා කියලා. ගරු සභාපතිතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන අපේ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවද මේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මේ ශ්‍රී ලංකාවේ ඉඳලා මේ ළඟ කොළඹ ආයතනක ඉඳලා නිර්මාණය කරලා සංවර්ධනය කරලා මුදා හැරලා තියෙන මෘදුකාංගය සොෆ්ට්වෙයාර් එක, හරි, ඒකෙන් තමයි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක සහ මේ ලෝකේ තව ස්ටොක් එක්ස්චේන්ජස් 40ක් ක්‍රියාත්මක වෙන්නේ. මට ඉතාමත්ම කපුවට හොඳට දැනුණා, මට ආඩම්බර හිතුණා. මම ප්‍රධාන දේශකයා හැටියට ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කතා කරනකොට ඔවුන්ගේ පුද්ගලයා කිව්වා, ගරු ඇමතිතුමා ඔබතුමා දන්නවද ඔබතුමාගේ රටේ නිර්මාණය කරපු මේ මෘදුකාංගය තමයි මේ ලෝකේ තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් 40ක්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒත් එක්කම එතුමා කිව්වා එදා වෙනකොට ඩොලර් ට්‍රිලියන 8ක ගනුදෙනු මේ මෘදුකාංගය හරහා නිර්මාණය කරලා මේ අවසන් කරලා තියෙනවා කියලා. අන්න එවැනි තැනකට ගෙනියන්න තමයි අපි මේ උත්සාහය කරන්නේ. ඒක තමයි අපි සජිත් ප්‍රේමදාස අපේක්ෂකවරයා ජනාධිපතිවරයා හැටියට පත් වුණාම 19 වෙනිදා 17 වෙනිදා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ විතරක් නෙවෙයි කැප වෙලා වැඩ කරන්නේ. අවසාන වශයෙන් මම තව කාරණා කිහිපයක් කියන්න කැමති. ගරු මුදල් ඇමතිතුමා මේ බජට් එකෙන් එකඟ වෙලා නීතිපති දෙපාර්තමේන්තුවට ඇරලා තියෙනවා ලයිස්සුවක්. මම කලින් කියපු ලයිස්සුවට ඇරුණාම, අද සම්මත වෙච්ච සභාගත වෙච්ච වට ඇරුණාම තව ලයිස්සුවක් තියෙනවා. ඒක තමයි අර මලින් මං කලින් කිව්වා RSC NRSC බදු සම්පූර්ණයෙන්ම අයින් කිරීම එක. මේ අද කරනවා නෙවෙයි, අපේක්ෂකවරයා කරනවා නෙවෙයි, දැනටමත් කරලා හෙට අනිද්දා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙන දේවල්. ඊළඟට තියෙනවා මේ දරුවන්ගේ 18ට අඩු දරුවන්ගේ තැන්පත් වලට ලැබෙන පොලිය සම්පූර්ණයෙන්ම ඒකට ගහන බද්දු අයින් කරන්න. ඊළඟට කියලා තියෙනවා රෙන්ට් පේමන්ට් ලැබෙන කට්ටියගේ විත්හෝල්ඩින් ටැක්ස් එක 105ක් වෙනකන් ඒක ඉවත් කරන්න. මේ විත්හෝල්ඩින් ටැක්ස් එකේ ගැටලු තියෙනවා. මම ඒක ගරු ඇමතුමාටත් කියලා තියෙනවා, ඒ ඔෆිසර්ස්ලා කියලා තියෙනවා මේ විත්හෝල්ඩින් ටැක්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. වෙනස් කරලා විත්හෝල්ඩින් ටැක්ස් එක තව සරල කරන්න ඕනේ. ඒක ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම කිව්වා මෘදුකාංග ගැන මං දැඩිව සන්තෝෂ වෙන එක කාරණාවක් කියන්න කැමතියි. ඒ තමයි ගරු මුදල් ඇමතුමාට පුළුවන් වුණා ගිය පාර බජට් එකෙන් අපේ සොෆ්ට්වෙයාර් එතනට නම් අපි යන්න ඕනේ, අපි තාක්ෂණය ගේන්න ඕනේ, අපි මෘදුකාංග ලියන්න ඕනේ. එහෙම තමයි ෂර්ට් මහනුව වෙනුවට සංකීර්ණ සේවා නිර්මාණය කරන්න හැටියට රටක් වෙලියට අපි පරිවර්තනය වෙන්නේ. එතෙන්දී අපි හොයලා බැලුවා, අපි දෙනවා මේක තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ හෙට අනිද්දා වෙනකොට ඒවි අපේ තියෙනවා කැපිටල් ඇලවන්ස් එක. මේ මංගල ඇමතුමා can I have 5 more minutes? Okay. Right? ඒක තියෙනවා කැපිටල් ඇලවන්ස් එක. ඒ කියන්නේ මම ඔබතුමාට කියන්නම්, සමහරු කියනවා මේ අපිට බදු නිදහස් කාල නැහැ කියලා ආයෝජකයෝ ආවහම රටට. අතවසෙන්ම කිසිම සේවා කිසිම මේ ලිමිට් එකක් නැතුව බදු නිදහස් කිරීම නිසා තමයි ගොඩක් දුරට අපේ බදු අනුපාතය දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව අඩු වෙලා තියෙන්නේ. නමුත් පුද්ගලයෙක් ඇවිල්ලා යම්කිසි ආයෝජනයක් කරනවා නම් ඒකට බදු නිදහසක් දෙන එකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමා මේ ඉදිරිපත් කළ තියෙන දැනට නීතිපතිවරයා ගාව තියෙන මේ සංශෝධන වලට අනුව කිසි කෙනෙක් උදාහරණයක් හැටියට රුපියල් මිලියන 10ක් ආයෝජනය කරා නම් ඔහු රුපියල් මිලියන 20ක ලාභයක් ලබා ගන්නකම් 7-5ක පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ කියන එක මේකේ තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ අපේක්ෂකතුමා ආපු විගසම මේ ක්‍රියාත්මක කරයි කියලා. ඊට අමතරව අපේ ඒ ආයෝජනයේ උතුරු පළාතේ හෝ ලංකාවේ ලැගින් රීජන්ස් වේ කියන්නේ දුෂ්කර පළාත්වල සිද්ධ කරා නම් ඒක දෙගුණයක් වෙනවා. ඉතින් එවැනි ආයෝජන දිරිගැන්වීම් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ඉස්සරහට යයි කියලා. නමුත් මෘදුකාංග වැනි ඒ සේවා නිෂ්පාදනය කරන ඒවා ඩිවලොප් කරන සංවර්ධනය කරන කට්ටියට ලොකුවට ආයෝජනය කරන්න අවස්ථාවක් නැහැ බිල්ඩින් හදලා. ඒගොල්ලොන්ට කරන්න තියෙන්නේ පඩි ගෙවන එක. ගරු සභාපතිතුමනි මේක තේරුම් ගන්න. අපේ රට අපි දියුණු කරන්න ඕනේ දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරී ආර්ථිකයක් හැටියට. දැනුම මත පදනම් වෙච්ච ආර්ථිකයක් නිර්මාණය කරනවා නම් ඒ දැනුම තියෙන පුද්ගලයන්ට හොඳ පඩි ලැබෙන්න ඕනේ. ඒ හොඳ පඩි කියන්නේ ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ දවස්වල මෘදුකාංග කම්පැනිවල පටන් ගත්ත ළමයා සමහර වෙලාවට මේ කම්පියුටර් ක්ලාස් එකක් ඉවරලා සොෆ්ට්වෙයාර් පටන් අරගෙන ඉනවා ලක්ෂයයි ලක්ෂ එකහමාරයි ලක්ෂ දෙකයි දෙකහමාරයි පඩිය. එතකොට ඔවුන් ඒ ආයතන පටන් ගන්න පුද්ගලයෝ කියනවා හරි අපිට කැමති නැහැ මේ බද්ද ගෙවන්න 114. ඇයි අපි 114 බදු ගෙවන්නේ? අපි එක පිළිගත්තා. අපි එක තේරුම් ගත්තා. අපි ඒක අධ්‍යයනය කරා විශ්ලේෂණය කරා. විශ්ලේෂණය කරලා ව්‍යාපාර බජට් එකේ කිව්වා පුද්ගලයෝ 50 දෙනෙක්ට වැඩිය ඔබ බදෝගෙන තියෙනවා නම් ඔබලා ගෙවන බද්දෙන් තවත් 135ක් අඩු කරගන්න පුළුවන් තමන්ගේ ඒ හියුමන් රිසෝස් කෝස්ට් එකට. ඒ කියන්නේ පඩිවලට තවත් 135ක් අවසාන බද්දෙන් අයින් කරගන්න පුළුවන්. මන් දන්නේ මේක කොමියුනිකේට් වුණාද කියලා. මන් දන්නේ මේක මුදල් අමාත්‍යාංශයේ විසින් ජනතාවට ජනගත කරාද කියලා. නමුත් අද වෙනකොට ගරු සභාපතිතුමනි තාක්ෂණය පාවිච්චි කරන ඒ ইনফরমේෂන් ටෙක්නොලොජි කම්පැනි වල ඇත්ත වශයෙන්ම ඉෆෙක්ටිව් ටැක්ස් රේට් එක 105ට අඩු වෙලා තියෙන්නේ. 114 නෙමෙයි 105යි. එතකොට අමතක කරන්න එපා මේ රජය විසින් ඒ ශේෂ්ත්‍ර දියුණු කිරීම සඳහා ඉතාමත්ම දැඩි ලෙස මේ මැදිහත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේකේ තියෙනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව අපි බලාපොරොත්තු වෙනවා අලුත් ජනාධිපතිතුමා මේක ආපු විගසම කරයි කියලා ඒ 50 දෙනාගේ ත්‍රෙෂෝල්ඩ් එක අයින් කරලා සියලුම මෘදුකාංග ඒ ලියන සොෆ්ට්වෙයාර් කම්පනිස් වලට සහ අනිකුත් සියලුම ටෙක්නොලොජි කම්පනිස් වලට මේ දැනට දෙන ඒ බදු සහනය ඉෆෙක්ටිව් ටැක්ස් රේට් එක අඩු කිරීම ලබා දෙයි කියලා. එතකොට 114 ඉඳලා ඔවුන්ගේ බදු 105ට අඩු වෙනවා. තව එකක් කියන්න ඕනේ. අපි ස්ටාර්ට්අප් ගැන කතා කරන everybody's talking about startups. I saw your presidential candidate also going and talking about startups. Yes, we must support startups. We must start co-working spaces. Yes, we have started co-working spaces in places like Hatch and other places. There are co-working places. Beyond that, what we have proposed is that all technology companies will be given benefits of the dividend the founders make. It is the founders, maybe one or two founders, co-founders, that put the original amount of money and the profit accrues to them. The issue is, yes, even though we have brought down the corporate income tax of technology companies from 14% to 5%, what they have been complaining about is, Honorable Chairman, that on the dividend that they receive, they have to pay another 14% tax. And we agree with them. And that is not right. So that is why we are proposing, and we hope that Honorable Sajith Premadasa, the day he becomes the president, in the week thereafter, will be able to completely remove the dividend tax on all technology companies. That is the way, Honorable Chairman, that we need to incentivize people into complex manufacturing of goods and services, not merely going on some stage, looking at some piece of paper and just, you know, jumbling something, saying, I will do this and I will do that.
Wrap up, please.
Sorry?
Wrap up.
Wrap up. I will wrap up. So, Mama Kiyamin Hitiye, Garu Sabhapati Tumani, Apita Tharangakari Venadapola Nirmane Karandoni. ඒ තරගකාරී වෙළඳපොළ ඇතුලේ සමාජ සාධාරණත්වයේ තියෙන්න ඕන. අපේ අපේක්ෂකවරයා ඉදිරිපත් වෙන්නේ අර්මානි සිල්ක් සූට් දාලා අද පත්‍රයේ සම්පූර්ණ පිටක තියෙන පින්තූරේ ඉන්න පස් දෙනා වෙනුවෙන් නෙමෙයි. අපේ අපේක්ෂකවරයා ඉදිරිපත් වෙන්නේ මේ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත දාඩිය දාලා මහන්සි වෙලා වැඩ කරන ඒ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට කියලා ඉතාමත්ම ඕනකමින් මම මෙතන කියන්න කැමතියි. ඉතින් ඒ නිසා සජී ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහු ඉදිරිපත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය පන්තියට, මේ රටේ අඩු ආදායම් තියෙන පුද්ගලයන්ට. එහෙම තමයි ගරු සභාපතිවරණේ සභාපතිතුමේ අපේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මට තව එක දෙයක් කියන්න අමතක වුණා. මැද පන්තියේ පුද්ගලයෝ, lot of people want to buy a house or build a house. Now we have removed the taxes on houses, condominiums. I told you under 25 million, there will be no taxes. But I'm going to stop now. This is the last point. But for all middle class young executives who will build the first house, the interest income will be tax free. මෙවැනි දිරිගැන්වීම හරහා තමයි අපි මේ රට ඒ තරඟකාරී වෙළඳපොළක් සහ සමාජ සාධාරණයක් ඇති කරන්න දැන් නම් දාඩියක් දාලා තියෙන්නේ. ගරු ඇමතුමා, ගරු සභාපතිතුමා, මගේ කාලය දීර්ඝ කරාට බොහොමත්ම ස්තුතියි.
ගරු නිමල් ලංසා මන්තුමා, තිලකරාජ මන්තුමා,
මම සන්තෝෂයෙන්
පොඩක් ඉන්න මන්තුමා, මන්තු පොඩක් තිලකරාජ මන්තුමා.
ගරු මුලාසනාරුවේ මන්තුමනි, මගේ කතාවේ මම සඳහන් කරා ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ වෙට්ටුප වැඩි කිරීම සඳහා මුදල් සම්බන්ධ කාරක සභාවේ ඉල්ලුම් කරයි කියන එක මම ඒ වෙලාවේදී මම කිව්වා අන්සාර්ගත කරනවා කියලා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් තියෙනවා. සුසන්ත පුංචිනිල මේ මන්ත්‍රීතුමා තමයි මේක ඉදිරිපත් කරේ. ඒ වෙලේ මම මේ පිටපත අරගත්තේ බන්දුල ගුණවර්ධන මැතිතුමා කියන එක බොහොම වගකීමෙන් සභාවට ඉදිරිපත් කරනවා. ඒකත් එක්කම ඒ අදාළ 2006 ඉදිරිපත් කළපු මේ යෝජනාවත් කල්දෙමීව යෝජනාවත් ඒගොල්ලෝ ඉදිරිපත් කර මේ දෙකම ඒ වගේම ඒ සභා එතුමා සඳහන් කළා 2016 පස්සේ මේ කාරක සභාවට එතුමා එන්නේ නැහැ කියන එක. එතුමා පෙමිණියා මේ දවසේ 2019 6 මාසේ 4 වෙනිදා පෙමිණියා කියන එක ඒ ලේඛන attendance සීට් එකත් මම සභාවට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
ඒක සභාගත කරන්න කරන. So order.